සුබ සන්ධ්‍යාවක් අපේ ආදරණීය දරුවෝ හැමෝටම. ඉතින් අද දවසෙත් අපි අඟහරුවාදා ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. දැන් අද දවසේදී අපි දහස් ශ්‍රේණියට අදාළ බුදු ධර්මයේ විෂයේ දෙවන පාඩම තමයි ඔබ සමග සාකච්ඡා කරන්නේ. දැන් පහුගිය සතියේ සිට අපේ දරුවෝ දන්නවා 10 ශ්‍රේණියට අදාළ බුදු ධර්මයේ පාඩම් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වෙනකොට පළවෙනි පාඩමට අදාළ අභ්‍යාස ක්‍රියාකාරකම් අපේ දරුවෝ මනවින් සිද්ධ කරන්නට ඇති කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඉතින් එහෙමනම් ඒ ජවයස් සමගින්ම අපි අද දවසේ පාඩමට සම්බන්ධ වෙමු. දරුවනි, අද දවසේ අපේ පාඩමේ තේමාව නැත්නම් මාතෘකාව තමයි නමදිමු අගයමු මහ සංගරුවන. දැන් මේ වෙනකොට අපේ දරුවෝ 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළ පොතයි දෙවෙනි පාඩම එහෙමනම් පෙරලගෙන සූදානම් වෙන්න. මෙන්න මේ පාඩම යටතේ අපි අද සාකච්ඡා කරනවා ජාතියේ මුර දේවතාවන් ලෙස හඳුන්වන මහා සංඝරත්නය සහ මහා සංඝරත්නයෙන් සිදුවන සේවාවන් මොනවද කියන කාරණය. ඉතින් දරුවනේ, අපේ ගමක පන්සලක් තියෙනවා. ඔයාලා අපි හැමෝම ගම්මානවල ජීවත් වෙන්නේ. පන්සලේ වැඩ ඉන්නවා අපේ හාමුදුරුවෝ. එදා අතීත අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා අද දක්වාම හැම කෙනෙක්ම ගමේ පන්සලත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා නේද මතකයිද අතීතයේ ඉඳලා අපේ ජනවහරි නැත්නම් අපේ මුතුන් මිත්තන්ගේ වචනය තුල තිබුණා මෙන්න මෙහෙම කියමනා. ගමයි පන්සලයි වැවයි දාගබයි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්නේ ක්‍රිස්තු පූර්ව 300 සියවසේ. අන්න එදා අපේ රට බෞද්ධ රටක් බවට පත් වුණා. අන්න එදා ඉඳලම අපේ ජනතාව, අපේ ආදි මුතුන් මිත්තෝ බුදුදහම සමග සම්බන්ධ වෙමින් තමයි ජීවත් උනේ. එතකොට ඒ බුදුදහම සක්‍රීයව ජීවමානව ඉදිරියට පවත්වාගෙන ගියේ අපේ පන්සලේ හාමුදුරුවෝ. එතකොට මහා සංඝරත්නේ, සාමින් වහන්සේ, හාමුදුරුවෝ මේ ආදී වශයෙන් අපි විවිධ නම් වලින් අපේ භික්ෂු මහා සංඝරත්නේ හඳුන්වනවා. ඒ වගේම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ ලෙසත් මේ මහා සංඝරත්නේ අපි හඳුන්වනු ලබනවා. අන්න ඒ මහා සංඝරත්නයේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් මේ පාඩම තුලින් සිද්ධ කරනු ලබනවා. ඉතින් දරුවනේ, බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගැන සාකච්ඡා කරනකොට තුන්වෙනි රුවන විදිහට, තෙවෙනි රුවන විදිහට අපි ගන්නේ සංඝරත්නය. එතකොට සංඝරත්නය සංඝ සමාජයක් වශයෙන් ලෝකයේ තුල ආරම්භ වෙන්නේ ඇසල පුර පසළොස්වක පොහෝ දිනේ බව අපේ දරුවෝ දන්නවා. බුදුරජාණන් වහන්සේ තම මංගල ධර්ම දේශනාව සිදු කරනවා බරණැස ඉසිපතන මිගදායේදී. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නේ පස්වග තවුසන්ට. ඒ දම්සක් පැවතුම් සූත්‍රය අසලා ඉන් අනතුරුව පැවිදිභාවයට පත්වෙන ඔවුන් එදා සිට පස්වග මහණුන් ලෙස අපි හඳුන්වනවා. අන්න ඒ පස්වග මහණුන්ගෙන් ඇරඹී භික්ෂු සමාජය සැයියුත්, මුගලන්, ආනන්ද, මහා කාශ්‍යප ආදී ලක්ෂ ගණන් මහරහතුන් වහන්සේලාගෙන් වර්ධනය වුණා. ආරම්භ වී වර්ධනය වුණා. ඊට පස්සේ අපි දන්නවා විකාශනයට පත් වුණා. මෙන්න මේ ආකාරයට පරම්පරාවක් වශයෙන් භික්ෂු සමාජය වර්තමානය දක්වාම දිවක් එනවා. එහෙම නැත්නම් පවත්වාගෙන එනු ලබනවා. ඒක වර්තමානයේදී මෙන්න මේ භික්ෂු මහා සංඝරත්නය අපි හාමුදුරුවෝ කියන ලෙංගතු වචනයෙන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ ජනතාවත්, එහෙම නැත්නම් දායකයනුත් මහා සංඝරත්නය වන භික්ෂුන් වහන්සේලා එකිනෙකට සම්බන්ධ වන නිසා. ඒ නිසා තමයි දරුවනේ අද පාඩමේදී මං ආරම්භයේදීම කිව්වේ අපිට පුළුවන්කම තියෙනවා මහා සංඝරත්නය පිළිබඳව හොඳ අධ්‍යයනයක් මේ පාඩම තුලින් සිද්ධ කරන්න. එතකොට ඇසළ පොය දවසේ ආරම්භ වෙන මේ භික්ෂු සංඝ රත්නය නැත්නම් භික්ෂු සංවිධානයේ භික්ෂු සමාජය වර්තමානයේ තුලදී අපන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා අපිට සුවිශේෂී කාර්යභාරයක් සිදු කරමි මේක තමයි වටිනාම කාරණය එතකොට අතීතයේ භික්ෂු සමාජ ආරම්භයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා මතක ඇති චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ප්‍රථම බුද්ධ වචනය තුලින් ආමන්ත්‍රණය කළේ ප්‍රථම බුද්ධ වචනය තුලින් සඳහන් කළේ මේ ලෝකයේ මිනිසුන්ගේ දෙවියන්ගේ යහපත පිණිස ධර්මයේ දේශනා කරන්න ධර්ම දූත චාරිකාවේ හැසිරෙන්න කියලා අන්න ඒ බුදු අවදන අනුව තමයි වර්තමාන මහා සංඝරත්නය නැත්නම් අපේ හාමුදුරුවන්ලා දරුවනේ මේ ආකාරයට සුවිශේෂී කාර්යභාරයක් සුවිශේෂී සේවාවක් සිද්ධ කරනු ලබන්. එතකොට මේ දෙවෙනි පාඩම තුලදී විශේෂ වශයෙන්ම පාඩම කියවනකොට ඔබට දැනේවි. එහෙම නැත්නම් පාඩම අධ්‍යයනය කරනකොට අපේ දරුවන්ට දැනෙනවා ඇති මේ වර්තමාන සමාජයේ අපේ හාමුදුරුවන්ලා විසින් සිදු කරන සේවාව කොපමණද කියන කාරණය. අන්න ඒ කාරණය සැකෙවින් සමාලෝචනය කරගන්න හොඳ අවස්ථාවක් බවට මේ ඉදිරි කාල සීමාව අපේ දරුවෝ ගලප ගන්න නැත්නම් භාවිත කරන්න උත්සාහ ගන්න. හොඳයි. භික්ෂුන් වහන්සේ වර්තමාන සමාජය තුළදී මිනිසුන්ට ගිහි ජනතාවට සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනවා. ඒ නිසාම තමයි සිගාලෝවාද සූත්‍රයේදී උඩ දිසාවට අදාළව ගිහි පැවිදි සම්බන්ධතා ගිහි පැවිදි යුතුකම් දේශනා කරලා තිබෙන්නේ. එතකොට දායකයන් වන ගිහි ජනතාව එහෙම නැත්නම් ඔයාලා අපි දරුවෝ මහා සංඝරත්නයට නැත්නම් භික්ෂුන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරනවා. දැන් එහෙම කිව්වහම අපේ දරුවෝ බලනවා සිව්පසය කියන්නේ මොකද්ද? මොකද සමහර වෙලාවට අපේ දරුවොන්ට අර සාමාන්‍ය ධර්මානුකූල කරුණුකාරණා පටලවෙනවා. දරුවනේ සිව්පසය කියලා කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. එතකොට මෙන්න මේ සිව්පසයෙන් මහා සංඝරත්නයට අප උපස්ථාන කරනවා වගේම මහා සංඝරත්නයේ විහෙර විහාර ගොඩනගමින් ඒවා ප්‍රතිසංස්කරණය කරගනිමින් ඒවා පවත්වාගෙන යන්න අවශ්‍ය දායකත්වය මහා සංඝරත්නයට ලබලා දෙන්නේ ගිහි ජනතාව වන අපි. එතකොට අපි බලමු භික්ෂුන් වහන්සේලාගෙන් නැත්නම් අපේ හාමුදුරුවන්ලාගෙන් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ. එතකොට සිගාලෝවාද සූත්‍රයට අනුව තියෙනවා සඳහන් වෙනවා මහා සංඝරත්නයේ විසින් අපිව ධර්මය තුල නිරත කරවනවා. අපිව පවෙන් ඈත් කරවනවා. අපිව පිනට යොමු කරනවා. ඒ වගේම තමයි අපි ධර්මානුකූල ප්‍රතිපත්තිය තුල පුරුදු පුහුණු කරවලා සසර දුකින් එතර කරවන්න තමයි මඟ පෙන්වීම සිද්ධ කරන්නේ. එතකොට අන්න ඒ ලෝකෝත්තරික සුවේ ළඟා කරගන්න මහා සංඝරත්නයේ සුවිශේෂී දායකත්වයක් එහෙම නැත්නම් සුවිශේෂී මඟ පෙන්වීමක් අපිට සිද්ධ කරනවා. ඒ සාංසාරික වශයෙන් අපිට සැප උදා කර දීම සඳහා සිදු කරන සේවාවක්. හැබැයි දරුවනේ ඊට මෙහා ලෞකික වශයෙන් එදිනෙදා අපි මේ ජීවත් වෙන සමාජය තුළ එහෙම නැත්නම් ඔබ අප එදිනෙදා ගත කරන මේ ජීවිතය තුළදී මහා සංඝරත්නයේ ඊට එහා ගිය වචනින් විස්තර කරන්නට බැරි පොත්පත් ගණනාවකින් කියලා නිම කරන්නට බැරි සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරනවා. අන්න ඒ නිසා තමයි අපේ හාමුදුරුවනේ කියන ඒ ලෙංගතු ගෞරවණීය ආමන්ත්‍රණයෙන් අපි හාමුදුරන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ. එතකොට අපේ හාමුදුරුවෝ විවිධ ස්ථානවලින් පැවිදිභාවයට පත්වෙනවා, විවිධ පෞල්වලින් පැවිදිභාවයට පත්වෙනවා. හැබැයි ඒ අපේ හාමුදුරුවෝ බවට අපි ආමන්ත්‍රණය කරන්නේ ලෙංගතු වන්නේ දරුවනේ ඒ මහා සංඝරත්නයෙන් නැත්නම් ඒ හාමුදුරුවන් ළඟෙන් අපිට සිදුවන සේවාව අතිමහත් නිසා. අපේ දරුවන්ගේ පහසුව සඳහා එහෙම නැත්නම් මේ පාඩම තවදුරටත් අවධාරණය කර ගැනීමේ පහසුව වෙනුවෙන් මං කල්පනා කළා මේ පාඩමේ තියෙන සුවිශේෂී සේවාවන් ප්‍රධාන මාතෘකා කිහිපයක් අනුව ගොනු කරගන්න. එතකොට දරුවනි මෙහෙම පුළුවන්. භික්ෂුන් වහන්සේලාගෙන් අපේ හාමුදුරන්ලාගෙන් සිදුවන ආගමික සේවාවන් තියෙනවා. ඒ වගේම තමයි සාසනික සේවාවන් තියෙනවා. එතකොට අපි මුලින්ම ආගමික සේවාවන් සාසනික සේවාවත් කියන එක පිළිබඳව හඳුනාගනිමු මුලින්ම. අපේ හාමුදුරන්ලා සසුනට ඇතුළු වෙලා ඉන්නේ. සසුන කියලා කියන්නේ දරුවනේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ජීවමානව පවත්වාගෙන යමින් සමාජයටත් ලබා දෙමින් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවය ශක්තිය ළඟා කරගනිමින් කටයුතු සිද්ධ කිරීම. එතකොට සාසනික සහ ආගමික කියන මේ කාරණා දෙකේදී සුවිශේෂී සේවාවන් දෙකක් සිද්ධ වෙනවා. අපේ දරුවන්ගේ පහසුවට මම මෙහෙම කියන්න. දරුවනේ ආගමික වතාවත් කියලා අපිට හුරු පුරුදු වචනයක් තියෙනවනේ. ආගමික වතාවත් කියලා කියන්නේ පින්කම්. එතකොට දන් පින්කම් කියලා කියන්නේ. ඒ වගේම දස කුසල ක්‍රියා කියලා කියන්නේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. දැන් අපි දන්නවා දාන, සීල, භාවනා. මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. ඒවා ආගමික වැඩසටහන්. එතකොට බණ භාවනාදී ආගමික වැඩසටහන්. ඒ වගේම පොය දවසේ සිල් සමාදන් කරවීම, සිල් සමාදන් වීම ආගමික වැඩසටහන්. එතකොට මේ ආදි වශයෙන් සුවිශේෂී පින්කම් සඳහා අපවයමු කරමින් සුවිශේෂී පින්කම් වෙත අපිව නතු කරමින් අපට මඟ පෙන්වනවා නම් ඒක ආගමික සේවාවක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට උපතේ සිට මරණය දක්වාම අපේ ජීවිතය තුළ අපි සිදු කරන විවිධ පින්කම් තියෙනවා. සමහර වෙලාවට මේ පින්කම් යුතුයකම් ලෙස දකිනවා. එහෙම නැත්නම් සුවිශේෂී කරුණු ලෙසත් කියන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම අපි ඉපදෙනවා. ඉපදෙනකොටම අපි අම්මගේ කුසේ ඉන්න කාලෙදිම අපි ලෝකෙට බිහි වෙන්න ඉස්සරින් අපේ හාමුදුරුවන්ලා තමයි අඟුලිමාල පිරිත් දේශනාව සිද්ධ කරන්නේ ගැබිනි මවටත් ඉපදෙන්න ඉන්න දරුවටත් ආශිර්වාද කරලා. ඊළඟට දරුවා ඉපදුනාට පස්සේ දරුවට ආශිර්වාද කරනවා. සත්පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. අපේ දරුවෝ සම්බන්ධ වෙලා ඇති දැකලා ඇති ඕනතරම් ගමේ ගොඩේ ගෙවල් වල මේ වගේ දේවල් සිද්ධ කරනවා. ඊළඟට හාමුදුරුවන්ලා අර පුංචි දරුවට අකුරු කියවනවා. එතන සත්පිරිත් දේශනා සිද්ධ කරනවා. ඒ වගේම තමයි පිරිත් පැන් දෙනවා. පිරිත් නූල් බඳිනවා. ඒ වගේම තමයි පාසලට ඇතුළු වීමේදී ආශිර්වාද කරනවා. සමහර ගෙවල් වල දරුවගේ උපන්දිනයට වෙනම දන් පින්කම් සිද්ධ කරනවා. එතකොට ඒවට නායකත්වයේ, ඒවට මඟ පෙන්වීම, ඒවට සහභාගීත්වය ලබා දෙන්නේ අපේ හාමුදුරුවන්ලා. ඒත් එක්කම අපි දන්නවා අධ්‍යාපන කටයුතු සිද්ධ කරනකොට විභාගයට මුහුණ දෙනකොට විභාගයෙන් ජය ගැනීමට ආශිර්වාද කරන්නේ, බෝධි පූජා පවත්වන්නේ, පිරිත් දේශනාවන් සිද්ධ කරන්නේ, පිරිත් පැන් දීලා, පිරිත් නූල් බැඳලා ඒ ආශිර්වාද කරන්නේ ගමේ පන්සලේ අපේ හාමුදුරුවෝ. ඒ එක පැත්තකින් සිදු කරන ආගමික සේවාවන්. ඊළඟට අපි දන්නවා යම්කිසි තරුණයෙක් රැකියාවකට යනවා. ඒ රැකියාවට යනකොට ඒ දරුවට, ඒ තරුණයාට ආශිර්වාද කරන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. එතන බෝධි පූජා පවත්වන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මූලික වෙලා. ඊළඟට ආවාහ විවාහ කටයුතු සිද්ධ කරනකොට සුවිශේෂී වශයෙන් ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද, අනුශාසන, මඟ පෙන්වීම නිරන්තරයෙන් අපේ ගමේ ජනතාව, සමාජයේ මිනිස්සු එදා ඉඳලා අද දක්වාම ලබා ගන්නවා. එතකොට ගමේ පන්සලේ හාමුදුරුවෝ ආගමික වශයෙන් මේ සේවාව ක්‍රමානුකූලව සිද්ධ කරනවා. ඊළඟට හිතන්න මෙහෙම යම්කිසි කෙනෙක් මිය යනවා. මිය ගියාට පස්සේ අපි දන්නවා පාංශකුල කටයුත්ත. ඊළඟට හත් දවසේ මතක ධර්ම දේශනාව. ඊළඟට හත් දවසේ දානමේ පින්කම. ඒතර මේ සියලු දේවල් සිද්ධ කරන්නේ ගමේ පන්සලේ හාමුදුරුව මූලික වෙලා. අන්න බලන්න ගමේ පන්සලේ හා මුදිරුවෝ සිදු කරන ආගමික සේවාවන් එපමණට විශාලයි. අපිට මෙන්න මේ පින්කම් පමණයි සිද්ධ කරන්න කියලා ලඝු කරන්න පුළුවන්කමක් නැහැ. දැන් ඒතර මේ කාලය තුලදී විශේෂයෙන්ම මේ මාසය තුලදී අපි දන්නවා අපේ රටේ සුවිශේෂී පින්කම් ටිකක් සිද්ධ වෙනවා පන්සල් මූලී කරගෙන කටින පින්කම්. ඒතර කටින චීවර මාසය කියලානේ දරුවෝ මේ මාසේ හඳුන්වන්නේ. ඒතර කටින පින්කම් සිද්ධ කරන්නේ මේ මාසය තුල. ඒතර බලන්න අන්න අටමහ කුසල් වලින් සුවිශේෂී පින්කමක් විදිහට සැලකෙන කුසලයක් විදිය සැලකෙන මේ කටයුතර නායකත්වය මඟ පෙන්වීම සිද්ධ කරන්නේ. එවගේම දායකයන් වන අපිට අවශ්‍ය ඒ අවවාද අනුශාසනා සිද්ධ කරන්නේ දරුවනේ අපේ හාමුදුරුව. එහෙමනම් අපේ දරුවන්ට ඔන්න පුළුවන් හඳුන ගන්න භික්ෂුන් වහන්සේලාගෙන් මහා සංඝ රත්නයෙන් සිදුවන ආගමික සේවාව මෙන්න මේ දේවල් කියන කාරණය මනවින් ගලපලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට භික්ෂුන් වහන්සේලාගෙන් මහා සංඝ රත්නයෙන් සිදු කරන නැත්නම් සිදුවන සාසනික සේවාව මොකද්ද කියලා දැන් මම විස්තර කරන්න. දරුවනේ භික්ෂු සමාජයේ පවත්වගෙන යන්න විනය තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ කියලා අර විනයෝ නාම සාසනස් ආයු කියලා. සාසනයේ පැවැත්ම සසුනේ පැවැත්ම චිර ජීවනයේ ඇති වෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ මේ සංවරකම විනය ආගමික ඒ වගේම විනය කර්ම ආදී කටයුතු පවත්වාගෙන යෑම තුල කියන කාරණේ අපි දන්නවා. එහෙමනම් එතකොට වැඩ ඉන්න යම්කිසි හාමුදුරුව කෙනෙක් අපවත් වෙනකොට නැවත ඉදිරි පරම්පරාවක් නිර්මාණය වෙන්නට ඕන. අන්න ඒ ඉදිරි පරම්පරාව නිර්මාණය කරන්න භික්ෂුන් වහන්සේ සසුන ඉදිරියට පවත්වගෙන යන්න අවශ්‍ය කරන ඒ මානව සම්පත නැත්නම් තව භික්ෂුන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්න අප කැප වෙලා කටයුතු කරනවා. ඕකට අපි කියනවා ලස්සන වචනයක් සසුනට කුල දරුවන් ඇතුළු කිරීම කියලා. එහෙම නැත්නම් පැවිදි වීම, පැවිදි කිරීම, මහාන කිරීම, මහාන වීම. ඒතර මේ ආදි වශයෙන් නම් වලින් මේක අපි භාවිත කරනවා හඳුන්වනවා. අන්න කුලදරුවන් සසුන්ගත කරවීමත් එවැගේම තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරලා අදිශීල උපසම්පදා විනය කර්මයන් ආදී ඒ සාසනික සාසනයට අන්‍යෝන්‍යව නැත්නම් සාසනයට ආවේනික විනය කර්මාදිය සිද්ධ කරමින් සසුනේ පැවැත්ම වෙනුවෙන් කටයුතු සිද්ධ කිරීම. එතකොට සාසනික කාර්යභාරයක් ලෙස සාසනික සේවාවක් ලෙස මූලික වශයෙන් හඳුනා ගන්නට අපිට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි දන්නවා වෙහෙර විහාර ගොඩනගනවා වගේම තියෙන වෙහෙර විහාර පන්සල් ආදිය නඩත්තු කරගෙන ප්‍රතිසංස්කරණය කරගෙන ඒව රැකගෙන ඒව ආරක්ෂා කරගෙන මතු පරම්පරාවට ඒවා දායාද කිරීම වෙනුවෙන් අපේ හාමුදුරුවන්ලා සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරනවනේ. එතකොට සසුන පවත්වාගෙන යන්න භෞතික වශයෙන් මෙන්න මේ දේවල් ගොඩක් වටිනවා. එතකොට අන්නේ භෞතික සම්පත් ටික. එතකොට බෝධින් වහන්සේ, විහෙර වහන්සේ, විහාරගේ, ඒ වගේම සංඝාවාසය, දානශාලාව, සක්මන් මළුව මේ ආදී වශයෙන් පන්සලකට ආවේනික සියලුම අංගෝපාංග භෞතික වශයෙන් ආරක්ෂා කරගෙන ඒවා ඉදිකරමින් නඩත්තු කරමින් පවත්වාගෙන යෑමත් සාසනික වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ලෙස දරුවනේ අන්න අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. හරි. දැන් එතකොට ආගමික සාසනික සේවාවන් අපේ දරුවෝ හොඳින් හඳුනාගෙන තියෙනවා. ඊළඟට අපේ දරුවන්ගේ පහසුව සඳහා සමාජීය සේවාව. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් අපේ හාමුදුරන් වහන්සේ කෙනෙක්ගෙන් සිදු කරන සිදුවෙන සමාජීය සේවාව කුමක්ද කියලා අපි හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එතකොට මේකේ ඉමක් කොනක් නැහැ දරුවනේ. දැන් එතකොට හදිසියකට යම්කිසි නැකතක් බලා ගන්න පන්සලට තමයි යන්නේ. හදිසියකට අත් බෙහෙතක් ලබා ගන්න උපදේශයක් ලබා ගන්න පන්සලට තමයි අපේ ආදිමුතුන් මිත්තෝ ගියේ. ඒ වගේම පවුලක ආරවුල් අඩදබර ඇති වෙනවා. අම්මා තාත්තා අතර ප්‍රශ්න. අම්මා තාත්තා දූ දරුවෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණාට පස්සේ අදනම් පොලිසියට උසාවියට එහෙමනේ සමත මණ්ඩලයටනේ යන්නේ. එහෙම නෑ දරුවෝ නේද? එදා අපේ ගමේ මිනිස්සු දුවගෙන පිහිටක් පතාගෙන ගියේ පන්සලට. එතකොට පන්සල තුලින් තමයි මේ සමාජීය සේවාව සිද්ධ වුනේ. එතකොට කේන්ද්‍ර බලන කාර්ය සිද්ධ කළෙත් ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඊට පස්සේ නැකත් ශාස්ත්‍ර හදලා දුන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. වෙදකම සිද්ධ කළෙත් ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඊළඟට ඉගෙනීම් කටයුතු සිද්ධ කළෙත් ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒ මූලික වශයෙන් සිද්ධ කරපු සුවිශේෂී කරුණු කිහිපයක් ආගමික සේවාවට අමතරව සමාජීය සේවාවන් විදියට. ඊළඟට අපිට හම්බව වෙනවා අපේ හාමුදුරුවන්ල විසින් සමාජික වශයෙන් වර්තමාන සමාජයේ සිද්ධ කරන සුවිශේෂී සේවාවන්. එතකොට ගමේ නායකයා, ප්‍රජා නායකයා, ගැමි නායකයා තමයි හාමුදුරුවෝ. ගමේ ගොවියොන්ට යම්කිසි ගැටලුවක් ආවොත් මූලිකත්වය ගන්නෙ දේශපාලනික වශයෙන් මැදිහත් වීම සම්බන්ධීකරණය සිද්ධ කරන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒතර හාමුදුරන්ගෙන් සිද්ධ වෙන සේවාවක්. ඊළඟට ගමට යම් ආකාරයක රෝගාබාධ වසංගත රෝගී තත්ත්වයන් ආවොත් එතනදි මූලික වෙන්නේ සෞඛ්‍ය අංශ සමග සම්බන්ධීකරණය කරන්නේ මැදිහත් වෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. එතකොට බලන්න ප්‍රජා නායකයෙක් වශයෙන් මේ කටයුතු සිද්ධ කරනවා. ඊළඟට ගමේ පාරවල් ටික හදන්න. ඒ වගේම ගමේ සංවර්ධනයට අවශ්‍ය කරන දේවල් ගොඩනගන්න. ඒ දානපතීන්ගෙන් වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරියෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුවිශේෂී හිතවතුන්ගෙන් වෙන්න පුළුවන්. ඒ කුමන හෝ අයත් සමග සම්බන්ධ වෙමින් මැදිහත් වෙමින් ගමේ මිනිස්සුන්ට යම් ආකාරයක පහසුවක්, එහෙම නැත්නම් යම් ආකාරයක ගමේ මිනිස්සුන්ට අවශ්‍ය කරන සම්පත් ලබා දීමක් සිද්ධ කරන්න හාමුදුරුව මැදිහත් වෙනවා වර්තමාන සමාජයේ. එතකොට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිද්ධ වෙන තව සමාජීය සේවාවන් විදිහට ඒ ටික ගන්න පුළුවන්. තව තියෙනවා. දැන් මොනවද? අපි දන්නවා ආබාධිත ළමා නිවාස තියෙනවා. වැඩිහිටි නිවාස තියෙනවා. ඒ වගේම සුවිශේෂී ළමා නිවාස තියෙනවා. ඊළඟට අපි දන්නවා රණවිරු සෙවන රණවිරු නිවාස වෙනම තියෙනවා. ඒ වගේම සමහර අප උපස්ථාන ලබා ගන්න සුවිශේෂී සේවාවන් සහිත ආයතන තියෙනවා. එතකොට මේ වගේ තැන් මේ වගේ ඉදිකිරීම් සියල්ලම පන්සලේ හාමුදුරුවෝ මූලික වෙලානේ ගමට ලබලා දෙන්නේ. දැන් නගරය තුල නම් ඒවට වෙන වෙනම දායකත්වයන් ගත්ත ආයතන තියෙන්න පුළුවන්. හැබැයි ගම තුල ඔය සියල්ලේ දායකත්වයේ ඔය සියල්ලේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරන්නේ දරුවනේ අපේ පන්සලේ හාමුදුරුවෝ. එහෙමනම් රණවිරුවන්ට, ඒ වගේම ළමුන්ට, ඒ වගේම වැඩිහිටියන්ට, ඒ වගේම ගැබිනි මාතාවරුන්ට මේ හැම කෙනෙකුටම අවශ්‍ය සියලු සම්පත්, ඒ වගේම සියලු සේවාවන් ලබා දීමට සුවිශේෂී මැදිහත් වීමක් සිද්ධ කරමින් ගමේ සමාජික සේවාවන් රාශියක් සිද්ධ කරනවා අපේ හාමුදුරුවෝ. ඊළඟට අපේ හාමුදුරුවන්ගෙන් සිද්ධ වෙන තව සුවිශේෂී සේවාවක් තමයි අධ්‍යාපනික සේවාව. එතකොට හාමුදුරුවන්ලා පාසලක ඉගැන්වීම සිද්ධ කරනවා නම් ගුරුවරයෙක් වශයෙන් අධ්‍යාපනික සේවාවක් සිද්ධ කරනවා. ඊළඟට පන්සල තුල දහම් පාසලක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඊළඟට පන්සල තුල පෙර පාසලක් අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම පන්සල තුල පිරිවණක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට පෙර පාසල තුලින්, දහම් පාසල තුලින්, පිරිවෙන තුලින් සුවිශේෂී අධ්‍යාපනික සේවාවක් අපේ හාමුදුරුවන්ලා සිද්ධ කරනවා. ඊළඟට ගමේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නන්වාලීමට ශිෂ්‍යත්ව ආදිය ලබා දෙන්නට සුවිශේෂී මැදිහත් වීම ගමේ පන්සලේ හාමුදුරුව සිද්ධ කරනවා. අපේ දරුවන්ටත් ඕන තරම් එවැනි අවස්ථාවලට ලක් වෙලා ඇති, එවැනි අවස්ථාවන් ලැබිලා ඇති. ඒතර ඒකෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? අධ්‍යාපනික වශයෙන් අධ්‍යාපනයේ පවත්වාගෙන යන අධ්‍යාපනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන්න අපේ හාමුදුරුවන්ලා සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරනවා. ඊළඟට අපි දන්නවා සුවිශේෂී වශයෙන් හාමුදුරුවන්ල බලන්න පාසල්වල ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනකොට ඉගැන්වීම් කටයුතු පමණක් නෙවෙයි නේ ආචාර ධර්ම ගුණ ධර්ම සිරිත් විරිත් සාර ධර්ම මේ සියල්ල මතු පරම්පරාවට දායාද කරන්න මේ සඳහා හැඩගස්වන්නත් බලන්න සුවිශේෂී සේවාවක් සිද්ධ කරනවනේ. ඒතර මේ සියල්ලම අධ්‍යාපන ක්‍රියාවලිය තුලින් සිදු කරන සේවාවන් විදිහට අපිට ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපේ හාමුදුරුවල්ලා තුලින් සිද්ධ කරන තව සේවාවක් තමයි ශාස්ත්‍රීය සේවාව. දැන් බලන්නකෝ දරුවනේ මෙහෙම අනුරාධපුර සාහිත්‍ය යුගයේ ඉඳලා මේ වර්තමාන නූතන සාහිත්‍ය යුගයේ දක්වා. ඒතර යුග ගණනාවක් පහු කරගෙනනේ මේ සාහිත්‍ය නිර්මාණය වුනේ. එතකොට දැන් සිංහල, පාලි, සංස්කෘත මේ ආදී සාහිත්‍යයන් අපේ රටේ එදා ඉඳලම පැවතුණා. දැන් එතකොට මේවා අධ්‍යයනය කරනකොට මේ ඉතිහාසය හොයනකොට අපිට පේනවනේ බලන්නකෝ හාමුදුරුවන්ලා පොත්පත් ගණනාවක් රචනා කරලා තියෙනවා නේද? දැන් එහෙම කිව්වම අපේ දරුවන්ට මතක් වෙනවා අපි දන්නවා අනුරාධපුර යුගයේ සිට නූතනයේ දක්වාම ලියවුණු පොත්පත් අතර සුවිශේෂී පොත් කිහිපයක්ම තියෙනවා. දැන් ධර්මසේන කියන හාමුදුරුව ගමත් එක්කම ජීවත් වුණා නේද? ගැමි බස්වහරත් එක්කම රචනා කරපු සුවිශේෂ කෘතියක්නේ සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. ඊළඟට මයුරපාද බුද්ධපුත්‍ර හාමුදුරුවනේ රචනා කළේ පූජාවලිය කියන පොත. එතන මේ ආදී පොත්. ඊළඟට අපි දන්නවා තොටගමුවේ රාහුල හාමුදුරුව, වැත්තෑවේ හාමුදුරුව, වීදාගම හාමුදුරුව මේ ආදී වශයෙන් සුවිශේෂී සාහිත්‍ය නිර්මාණ අපිට දායාද කරපු හාමුදුරුවන්ලා රාශියක් ඉන්නවා. එතකොට මේ පොත්පත් රචනා කරපු අතීත මහා සංඝරත්නයේ වගේම හාමුදුරුවන්ලා වගේම වර්තමානයේත් දහම් පත්‍රිකා මුද්‍රණය කරන, දහම් පොත්පත් ලියන, දහම් පොත්පත් මුද්‍රණය කරවලා ප්‍රචාරය කරන ඕනතරම් පන්සල් වලින් ඒ සේවාවට දායකත්වය ලබා දෙන අපේ හාමුදුරුවන් ලද ඉන්නවා. එපමණක් නෙවෙයි. දැන් බලන්න සමහර වෙලාවට සම්භාව්‍ය ගීතවත් රචනා කරන්න අපේ රටේ භික්ෂුන් වහන්සේලා හාමුදුරුවන්ලා වැඩ ඉන්නවා. එතකොට අපි දන්නවා පල්ලේගම හේමරතන හාමුදුරුව, රඹුකන සිද්ධාර්ථ හාමුදුරුව, කැටවල බුද්ධසිරි හාමුදුරුව මේ ආදී භික්ෂුන් වහන්සේලා වර්තමාන සමාජයේ මේ ශාස්ත්‍රීය සේවාවට එහා ගිය සුවිශේෂී සාහිත්‍ය සේවාවක් සිද්ධ කරනු ලබනවා. එතකොට මේ ආදී වශයෙන් අපිට භික්ෂුන් වහන්සේලාගෙන් සිද්ධ වෙන ශාස්ත්‍රීය සේවාවක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දරුවනේ භික්ෂුන් වහන්සේලාගෙන් සිද්ධ වෙන දේශපාලනික මෙහෙවරකුත් තියෙනවා. දැන් අද දේශපාලනික මෙහෙවර කිව්වට පස්සේ අපේ දරුවන්ට සමහර වෙලාවට අහන්න හුරු පුරුදු නැති වචනයක් නැත්නම් අකමැති වචනයක් දේශපාලනය කියලා කිව්වම නේද? දරුවනේ වර්තමාන දේශපාලනය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අපි දන්නවා අපේ අතීත රජවරු විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමාගේ සිට රජවරු තමන්ගේ පුරෝහිත එහෙම නැත්නම් උපදේශක තත්ත්වයේ තියාගෙන උපදේශ අවවාද අනුශාසනා ලබාගත්තේ අපේ හාමුදුරුවන්ලගෙන්. එතකොට දැන් බලන්න දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් උපදෙස් ලබා ගත්තා. ඊළඟට සද්ධාතිස්ස රජතුමා කාල බුද්ධ රක්කිත හාමුදුරන්ගෙන් උපදෙස් ලබා ගත්තා. දැන් අපිට එහෙම හම්බ වෙන වවන තරම්. ඊළඟට වලගම්බා රජතුමා තිස්ස හාමුදුරන්ගෙන් උපදෙස් ලබා ගත්තා. මේ ආදී වශයෙන් පන්සලේ හාමුදුරුවන්ගෙන් රාජ්‍ය පවත්වාගෙන යන්න රට පාලනය කරන්න රට පාලනය කිරීමේදී අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න හාමුදුරුවන් ඇසුරු කළ අපේ රජවරු. අන්න ඒක තමයි භික්ෂුන් වහන්සේලාගෙන් සිදුවන දේශපාලනික සේවාව. ඒතර රට පාලනය කිරීම නෙමෙයි. රට පාලනය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම අතීතයේ ඉඳලම අපේ හාමුදුරුවන්ලා සිද්ධ කළා. අන්න ඒක සමාජය තුලදී රටක් තුලදී සිදු කරන දේශපාලනික සේවාවක් විදිහට අපිට සුවිශේෂී වෙනම ගොනුවකට ඇතුළු කරගන්න පුළුවන්. ඊළඟට භික්ෂුන් වහන්සේලාගෙන් සිදු කරන තව සුවිශේෂී සේවාවක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සුවිශේෂී සේවාවක් තියෙනවා. ඕකනේ අපි කියනවා ජාතික මෙහෙවර. ඒතර භික්ෂුන් වහන්සේලාගෙන් නැත්නම් අපේ හාමුදුරුවන්ලාගෙන් සිද්ධ වෙන ජාතික මෙහෙවර මොකද්ද? දරුවනි බලන්න ගම් වතුරක් ගලනකොට ඒ ගම් වතුරට හසු වුණු අසරණ මිනිසුන්ට පිහිටට මුලින්ම එන්නේ ගමේ පන්සලේ හාමුදුරුව. අපි දන්නවා සුනාමි ආපදාවක් එනවා අපේ රටට. අන්න ඒ සුනාමි ආපදාව ආපු අවස්ථාවේදී මුලින්ම අපේ ගමේ පන්සලේ හාමුදුරුවලා තමයි මිනිසුන්ට පිහිට උනේ. අන්න ජාතික වශයෙන් නැත්තම් රටේ සුවිශේෂී ආපදා අවස්ථාවලදී රටටම බලපෑම් සිද්ධ කරන සුවිශේෂී අවස්ථාවලදී අපේ හාමුදුරුවලා ඒ වෙනුවෙන් කටයුතු සිද්ධ කරනවා. එතකොට ගම් වතුර පමණක් නෙවෙයි නියං ආධාර ඒ වගේම තමයි සුවිශේෂී වන නායම් ආදී ආපදා අවස්ථාවලදී එවැනි ආධාර උපකාර සිද්ධ කිරීම ඒ ආකාරයෙන් සිද්ධ කරනවා. තව පැත්තකින් දැන් අපි බලන්න පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දිනය. දැන් බලන්නකෝ පෙබරවාරි 4 වෙනිදා අපේ රට පුරාම දහම් පාසල් පැවැත්වුවොත් දහම් පාසල්වල පාසල් පැවැත්වුවොත් පාසල්වල ජාතික නිදහස් දිනයක් සමරනවා. ඒතර ජාතික නිදහස් දිනය සමරන්නේ අපේ හාමුදුරුවන්ලා මූලික වෙලා. ඒතර ජාතික විරුවන් සමරනවා අපි දන්නවා මේ මාසේ 22 වෙනිදා කියලා කියන්නේ අපේ රටේ ජාතික වීර දිනය කියලා අතීතයේ ඉඳලම එන දවසක්. එතකොට ජාතික විරුව රූප ඇඳලා සිතුවම් නිර්මාණය කරලා ඒ අයට පුෂ්පෝපහාර දක්වලා ඒ වගේම ළමුන්ට ජාතික විරුවන්ගේ වටිනාකම ගැන කියලා ඒ මඟ පෙන්වීම සිද්ධ කරලා ඒ වගේම දේශන පවත්වලා සම්මන්ත්‍රණ පවත්වලා මේ ආදි වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් හාමුදුරුවලා සිද්ධ කරනවා. එතන මේවා සියල්ලම ජාතික මෙහෙවර විදියට තමයි අපිට සලකන්න පුළුවන්. මොකද එක තැනකට සීමා වෙච්ච සේවාවක් නෙවෙයිනේ. මේක මුළු රට පුරාම සිද්ධ වෙන දීප ව්‍යාප්තව සිද්ධ කරන සේවාවන් විදියට තමයි අපි හඳුනාගන්නේ. ඒ නිසා දරුවනේ මේ ආදී වශයෙන් අපිට අපේ හාමුදුරුවන්ගෙන් සිද්ධ කරන හාමුදුරුවන්ලාගෙන් සිද්ධ වෙන සේවාවන් රාශියක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට නැවත වාරයක් කිව්වොත් නැවත ආපස්සට ගියොත් ආගමික සේවාවන්, සාසනික සේවාවන්, සමාජීය සේවාවන්, අධ්‍යාපනික සේවාවන්, දේශපාලනික සේවාවන්, ශාස්ත්‍රීය සේවාවන්, ජාතික සේවාවන්, ජාතික මෙහෙවර ආදී වශයෙන් අපිට ගොනු කරගන්න පුළුවන්කම තියෙනවා අපේ පහසුවට මේ සේවාවන් ටික. හොඳයි. එහෙමනම් දරුවනේ තව මීට වඩා මේ පාත්‍රිකාවට අදාළව කරුණුකාරණ අපේ මේ පාඩම නැවත වරක් කියවනකොට අපේ දරුවන්ට සාරාංශ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආදී වශයෙන් ශාසනයේ වැඩ ඉන්න සසුනේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් මහා සංඝරත්නයෙන් සිදු කරන සේවාවන් අපි හඳුනගන්නේ ඇයි? එතකොට මේ සේවාවන් හඳුනගෙන අපි එතනින් එහාට මොකද්ද කරන්නේ? ඔන්න අපේ දරුවන්ට මේ පාඩමෙන් යන්නට ඕන ප්‍රධානම අරමුණු කිහිපයක් තියෙනවා. ඒ අරමුණු අතර පළවෙනි අරමුණ තමයි අපේ භික්ෂු මහා සංඝරත්නයේ නැත්නම් හාමුදුරුවන්ලා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඒ හාමුදුරුවන්ලාගෙන් සිදුවන මෙහෙවර සේවාව පිළිබඳව හඳුනා ගැනීම. ඊළඟට ඒ මෙහෙවරට සේවාවට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම. ඊළඟට ගමේ මිනිසුන් දායකයන් වශයෙන් අපි මහා සංඝරත්නයේ සමීපව ඇසුරු නිසුරු කරන්නට ඒ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගෙන ජීවිත සැපවත් කරගන්න. එහෙම නැත්නම් ගිහි පැවිදි සම්බන්ධතාවයේ තහවුරු කරන්න මේක ගොඩාක් වටිනවා මේ කරුණු හඳුනා ගැනීම තුළ. ඊළඟට මේක අපේ සભ્યත්වය. එහෙම නැත්නම් අපේ සංස්කෘතියෙන් අපිට දායාද වෙලා ආපු දේ පරම්පරාවෙන් පරම්පරාවට අපිට ලැබුණු දායාද මේ දේවල්. ඒතර අපේ දරුවෝ මේ දේවල් හඳුනා ගන්නවා. අද හරි. මේ සියල්ල හඳුනාගත්තා පස්සේ ඔබට තියෙනවා 10 පන්තියේ ඉන්න අපේ දරුවෝ දන්නවා 11 ශ්‍රේණිය අවසානයේට ඔබ මුහුණ දෙනවා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ. ඊළඟට 11 ශ්‍රේණියේ මේ වෙනකොට අධ්‍යාපනයේ හදාරන අපේ දරුවෝ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට ආසන්න කාලයකදී මුහුණ දෙනවා. ඒ ආසන්න කාලයකදී මුහුණ දෙන ඒ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ දන්නවා බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් සැකසෙනවා එක්තරුවන් ගුණවලින් එක් මහා සංඝරත්නයෙන් සිදුවන සේවාවන් තුලින්. එතකොට මෙන්න මේ ඔබට ලැබිලා ලබා දෙන නැත්නම් ඔබට ලැබෙන මේ ප්‍රශ්නයට නිරන්තරයෙන් සාර්ථක පිළිතුරක් ලිවීමේ කුසලතාවය හැකියාව ඔබට ලැබෙන්නේ මේ කරුණු ඔළුවට ගත්ත පමණයි දරුවනි. ඒ නිසා මේ කාරණා ටික නැවත නැවතත් ආවර්ජනය කරමින් මේවා කටට හුරු කරගන්න. මේවා ආගන්තුක කරුණු නෙවෙයි. එදිනෙදා සමාජයේ ජීවත් වෙනකොට අපිට අත්දැකීම් වශයෙන් අපි මුහුණ දෙන එහෙම නැත්නම් අපි මේවට දායකත්වය ලබා දෙන සේවාවන් විදියට මේ කරුණු කාරණා ගලපගෙන පිළිතුරු ලියන්න, පිළිතුරු ගොනු කරන්න අපේ දරුවෝ උත්සාහ ගන්න. එවිට තමයි දරුවනේ සාර්ථකව බුද්ධ ධර්මයේ විශේෂයට ඉහළ සාමාර්ථයක් අපේ දරුවන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් සෑම සතියකටම අපි මේ ආකාරයට අපේ දරුවන්ට පාඩම සමාලෝචනය කරලා පාඩම විස්තර කිරීමක් කරලා ඉන් අනතුරු ඔබට ලබලා දෙනවා ක්‍රියාකාරකම් කිහිපයක්. ඉතින් අද දවසේ මම කල්පනා කළා මේ පාඩමට අදාළව ක්‍රියාකාරකම් දෙකක් ඔබගේ පෙළපොතේ නියමිත පාඩම තුල තියෙනවා. ඒතර පෙළපොතේ 12 වෙනි පිටුව තුල ඔබට නියමිත ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. දරුවනි අනිවාර්යයෙන්ම මේ ක්‍රියාකාරකම් දෙකට පිළිතුරු සපයන්න උත්සාහ ගන්න. ඉන් අනතුරුව ඔබට මන් ලැබලා දෙනවා මෙන්න මේ ක්‍රියාකාරකම. අපේ දරුවෝ ලියා ගන්න බලන්න. දැන් මේ වෙනකොට පෑනක් පැන්සලක් එහෙම අරගෙනනේ ඉන්නේ. ඔය තියෙන තැනකින් ඉඩ තියෙන තැනකින් මෙන්න මේ විදිහට ලියා ගන්න. මෙන්න මේ ක්‍රියාකාරකම් වල පිළිතුරු ලියන්න. මෙන්න දරුවනි ක්‍රියාකාරකම. භික්ෂුන් වහන්සේගෙන් සිදුවන සේවාවන් වගුගත කරන්න. නැවතවරක් කියනවා නම් භික්ෂුන් වහන්සේගෙන් සිදුවන සේවාවන් වගුගත කරන්න. දරුවනේ දැන් මේ ක්‍රියාකාරකම නැත්නම් මේ අභ්‍යාසය ඔබට පුළුවන් නිදහසේ ලියන්න. මෙහෙමයි මේකට පිළිතුරු ලියන්න. දැන් අපි කතා කළා නේද භික්ෂුන් වහන්සේලා සිදුවන ආගමික සේවාව, සාසනික සේවාව, ජාතික සේවාව, අධ්‍යාපනික සේවාව, ශාස්ත්‍රීය සේවාව, මේ ආදී සේවාවන් රාශියක් ගත්තනේ. හරි. ඔබ දැන් වගුවක හදාගන්න, ඒ වගුව තුල එක කොටුවක තියෙනවා ආගමික සේවාව, තව කොටුවක ජාතික සේවාව, අධ්‍යාපනික සේවාව, සමාජික සේවාව. මෙන්න මේ විදිහට සේවාවන් ටික තේමාවන් විදිහට අරගෙන ඉන් අනතුරුව ඔබ දකින්නේ නැත්නම් මේ භික්ෂුන් වහන්සේලා සිදුවන මේ මෙහෙවර කුමන ආකාරයෙන්ද ඔබ දකින්නේ? අපි හිතමු මෙහෙම. උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. හැමෝටම පහසු වෙන ආකාරයට ආගමික සේවාවන් ඒ මාතෘකාව තේමාව යටතේ ඔබ වගුවට ගන්නවා මෙහෙම. බෝධි පූජා පැවැත්වීම, පාංශකූල කටයුත්තර වැඩම කිරීම, ඊළඟට දානමය පින්කම් සිදු කිරීම, වෙසක් වැඩසටහන් පැවැත්වීම, කඨින චීවර පූජා පින්කම් පැවැත්වීම, මේ විදිහට ගන්න පුළුවන්. තව ඕනනම් අබේ දාන, සත්ව හිංසා කටයුතු වලින් සත්වයන් මුදවා ගැනීම, මේ ආදී කාරණුත් ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට හසු නොවුණු, එහෙම නැත්නම් අපි සාකච්ඡා නොකළ කරුණුත් තව මේ හරහා ගොඩනගාගෙන ඇතුළු කරගෙන මේ සාර්ථක පිළිතුරක් විදියට මේක ගන්න බලන්න උත්සාහ කරන්න. හොඳයි. එහෙමනම් දරුවනේ අද දවසේදී මහා සංඝ රත්නයෙන් සිදුවන සේවාවන් ඒ තේමාවන් යටතේ හඳුනාගත්තා. එතකොට මේ හඳුනා ගැනීමත් එක්ක නැවත වරක් අපේ දරුවෝ දෙවෙනි පාඩම මැනවින් කියවලා අධ්‍යයනය කරලා ඒ පොතේ තියෙන ක්‍රියාකාරකණු සිද්ධ කරමින් මම ඔබට ලබලා දුන්නු ඒ සුවිශේෂී ක්‍රියාකාරකම සිද්ධ කරමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය කරන දැනුම එකතු කරගනිමින් අපේ අධ්‍යාපන ක්‍රියාවල, අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉදිරියට අරගෙන යන්න උත්සාහ ගන්න. හොඳයි දරුවනි, එහෙමනම් අද දවසේ අපි පාඩම මෙතන නිමා කරනවා. අපේ දරුවෝ හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.